දේවාලයේ ගම කණ්ඩේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසි පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වය ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරෙන් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ.
ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමුතු සබ්බෝපදීපති නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන පැහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නිවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන. ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 29 වන දේශනයයි මේ. සංසාරගත සත්වයින්ගේ භවනාටකයට පසුබිමක් වන පොළොව වේදිකාව කල්පාරම්භයේ සිට කල්පාන්තයේ දක්වා ඉදිරිපත් කරන වේදිකා සැරසිලිවල අනිත්‍යතාව මතුකර දැක්වීමට පියවර දේශනයේදී අපි උත්සාහ කළා. අග්ගඤ්ඤ සූත්‍රයේන කල්පාරම්භය පිළිබඳ විස්තරයක්, සත්‍ය සූර්යෝග්ගමන සූත්‍රයේන කල්ප විනාශය පිළිබඳ විස්තරයක් එකිනෙකට යාකරගෙන ප්‍රබල අනිත්‍ය සංඥාවක් සිතට කාවද්දා ගැනීමෙන් නිමනට දොර ඇරින නිබ්බිදාව මතකර ගැනීම ගැන අපි සැලකිලිමත් වුණා. මේ භවනාටකයේ අනිත්‍යතාව ඇඟෙන, ඒ වගේම මේ ලෝකයේ මේ මහ පොළොවේ අනිත්‍යතාව පෙන්වුම් කරන ඒ බුද්ධ දේශනාවලම ප්‍රතිරාවයක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළ මහා හත්තිපදෝපන සූත්‍රයෙන් අපට අසන්නට ලැබෙනවා. තස්සායිනාම ආවුසෝ බාහිරාය පටවිධාතුයා තාව මහල්ලිකාය අනිත්‍යතා පඤ්ඤා ඉසති, කය ධම්මතා පඤ්ඤා ඉසති, වය ධම්මතා පඤ්ඤා ඉසති, විපරිණාම ධම්මතා පඤ්ඤා ඉසති, කිම් පණිමස්ස මත් අට්ඨකස්ස කායස්ස තණ්හුපාදීන්නස්ස අහන්තිවා මමන්තිවා අස්මීතිවා අතක්වස්ස නෝචේවෙත්හෝති. එවැත්මේ සාමහත් වූ පඨවි ධාතුවේ පවා අනිත්‍යතාවක් දක්නට ලැබෙන්නේ, විනාශ වන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ, ගෙවි යන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ, විනාශ වන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ, සුළු කලක් පවතින තණ්හාවෙන් අල්වාගත් මේ කය පිළිබඳව මේ කයෙහි මමයේ මගේ දෙමි යන ගැම්මෙක් ගැන කෙසේ වේද කියනු කිම්ද? අනික් අතට එවැනි කියා ගැන්මකට සිතා ගැන්මකට ඉඩක් නැත්තේ වේමයි. ඒ සාමහත් වූ බාහිර පටවි ධාතුවේ අනිත්‍යතාව තුළින් මේසා අල්ප වූ ආධ්‍යාත්මික පටවි ධාතුවේ අනිත්‍යතාව දැකීමෙන් අහංකාර මමංකාර මානානුසයන් දුරු කර ගැනීමට හැකි බව මේ දේශනා කොටසින් අපට පෙන්වනවා. අනිමිත්තංච භාවේහි මානානුසය මුද්ධා, අනිමිත්තේ වඩව මානානුසය දුර්ලව යනුවෙන් බුදුරජාණන් වහන්සේ සුත්තනිපාතේ රාවුල සූත්‍රයේදී දේශනා කළේ මේ අනිත්‍ය සංඥාවෙන් නිමිතිමැකි යනකොට ඒකම මානානුසයක් ගෙවි යන නිසායි. බාහිර ලෝකයේ අනිත්‍යතාව විස්තර කරන සූත්‍ර දේශනා අයෝනිසෝ මනසිකාරයෙන් ලෝක චින්තන බවට හරවා ගන්නේ නැතිව යෝනිසෝ මනසිකාරයෙන් ඒවා අපේ අධ්‍යාත්මය දෙසටම හරවාගෙන මේ ජීවිත නාට්‍ය ඇති නිස්සාරත්වය තේරුම් ගත යුතුව තිබෙනවා. අප එක කෙනාගේ ජීවිත නාට්‍යයේ මුල් ජවනිකාවල රඟපෑන් අනු ඩිලියෝ කෝ දැන්? ඒ සැරසිලි, ඒ පසුබිම් සැරසිලි දැන් කෝ? ඒ කිසිවත් නැත. ඒවා පිළිබඳ සංඥානුසය අපේ සිත් තුළ ඉතිරිව ඇතිතා විතර්ක ප්‍රපංච ඇති කර ගැනීමට බාධාවක් නැහැ. මේ විතර්ක ප්‍රපංච ඇතිවන්නේ අනිත්‍ය සංඥාවෙන් ඒ නිමිති ගෙවි ගියේ නැති නිසායි. මුළු මහත් ලෝකයේ මේ අනිත්‍යතාව ගැන මෙනෙහි කරනකොට අපේ මේ ජීවිත නාට්‍යයේ ඇති වස්තු පුද්ගල සිද්ධි වශයෙන් හඳුන්වන මේ සංස්කාර ගොඩ පිළිබඳව විරාගය ඇති වෙනවා කියලා කියන්නේ ඒ නිමිතින් කියාමයි. ඒක හරියට උමාවකින් කියනවා නම් බොඳ වුණ දියසායම් චිත්‍රයක් බවට පත් වෙනවා වගේ. ඒ විදිහට අනිත්‍ය සංඥා වඩනකොට ඒ නිමිති ගෙවි යනකොට යෝගාවචරයෙකුට ලෝකය පේන්නේ හරියට බොඳ වුණ දියසායම් චිත්‍රයක් වගේ. දියසායම් චිත්‍රයක් බොඳ වෙනකොට ඒ චිත්‍රයේ ඇති රූප එකිනෙක වෙන් කරගන්න බැරි තත්ත්වයක් අපහසු තත්ත්වයක් ඇති වෙනවා. නානත් සංඥාවෙන් අර වර්ණ හැඩරුව ආදී අනුව සංඨාන ආදී අනුව ඒ චිත්‍රයේ ඇති විවිධ රූප එකිනෙකින් වෙන් කරගන්න බැරි තත්ත්වයක් තැනගිනවා. ඒ නිසාම අර එකිනෙක මැනීම් වශයෙන් කරන මානානුසයන් ඉවත් වෙනවා. පිල් බෙදීම් යටිම් වලට හේතු වන මානානුසයන් එයින්ම ගෙවි යනවා. මෙන්න මේක නිසා තමයි අර අනිත්‍ය සංඥාව ඉතාමත් වැදගත් භාවනා කර්මස්ථානයක් හැටියට බුදුරජාණන් වහන්සේ නිතර මතක් කරලා දීලා තිබෙනවා. අනිත්‍ය සමාධිය විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා සංයුක්ත නිකායේ කන්ද සංයුත්තේ. තයෝ මේ භික්කවේ අකුසල විතක්කා, කාම විතක්කෝ, ව්‍යාපාද විතක්කෝ, විහිංසා විතක්කෝ. ඉමේ චුඛෝ භික්කවේ තයෝ අකුසල විතක්කා කො අපරිශේෂා නිරුද්ධන්ති. චත්සුවා සතිපට්ඨානේසු සූපට්ඨිත චිත්තස්ස විහෙරතෝ අනිමිත්තං වා සමාධින් භාවයතු. යාවංචි දම් භික්කවේ අලමේව අනිමිත්තෝ සමාධි භාවයතු. අනිමිත්තෝ භික්කවේ සමාධි භාවිතෝ බෞද්ධිකතෝ මහප්පලෝ හෝති මහනිසංස. මහණෙනි මේ අකුසල විතර්ක තුනක් ඇත. කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ. මහණෙනි මේ අකුසල විතර්ක තුන කොතැනක නිරවශේෂ වශයෙන් නිරුද්ධ වෙද්ද සතර සතිපට්ඨානී මනමින් පිහිටි සිත් ඇතිව වාසය කරන්නට හෝ අනිමිත්ත සමාධිය වඩන්නට හෝයි. එතෙක් දෙයක් මහණෙනි මේ කාරණය මෙපි ඔයත් ඇති අනිමිත්ත සමාධිය වඩන්න. අනිමිත්ත සමාධිය වඩන ලද කල්ලි බහුල වශයෙන් කරන ලද කල්ලි මහත්ඵල මහානිසංස වේ. මේ සූත්‍ර කොටසින් අපට පෙනී යන මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ මිත්‍යා සංකල්ප තුන සම්පූර්ණයෙන්ම නිරවශේෂ වශයෙන්ම නැති කර ගැනීමට ක්‍රම දෙකක් ඇති බව. පළවෙනි ක්‍රමය සතර සතිපට්ඨානෙහි මනමින් පිහිටි සිත් ඇති බව. දෙවෙනි ක්‍රමය අනිමිත්ත සමාධිය වැඩි වීම. අර වා කියන නිපාතේ යොදලා තියෙන ඒ නිසා. මේන් අපට පේනවා අනිමිත්ත සමාධිය වැඩිීමේදී නිමිති ගෙවි යන නිසාම අර විතර්ක වලට සංකල්ප වලට ඉඩක් නැති වෙනවා. මේ නිමිති ගැනීමේ සාංසාරික පුරුද්ද නිසායි අපට විතර්ක ප්‍රපංච ඇති වෙන්නේ. නමුත් මේ විතර්ක ප්‍රපංචයන්ගේ සිත මුදා ගැනීමේ ප්‍රයත්නයටත් එක්තරා විදියක නිමිති ගැනීමක් අවශ්‍ය වෙනවා. මේක නොකර බැරි තත්ත්වයක් මෙතන. අපි බොහෝ අවස්ථාවල සඳහන් කළා බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කරන්නට හේතුව මේ සමහර දේවල් ඇතුවත් බැරි නැතුවත් බැරි තත්ත්වයක් තියෙනවා. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාවම අනුපූර්ව ප්‍රතිපදාවකුත් වෙනවා. මධ්‍යම ප්‍රතිපදාවම අනුපූර්ව ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ මේක එක්තරා අනුපිළිවෙලකින් කළ යුතු දෙයක් නිසා. එක්තරා ක්‍රම අනුකූලත්වයක් අනුකරන්ට සිද්ධ වෙන දෙයක්. මේ පද දෙකේම මේ මධ්‍යම ප්‍රතිපදා අනුපූර්ව ප්‍රතිපදා කියන පද දෙකේම ගැබ් වෙන අර්ථය අපි වෙනත් වචන දෙකකින් කිව්වොත් මේ නිර්වාණගාමී ප්‍රතිපදාව ප්‍රායෝගික හා සාපේක්ෂක ප්‍රතිපත්ති උඩ යන්න ඒ මූල ධර්ම උඩ ගමන් කරන්න. ප්‍රායෝගික කියන්නේ යම්කිසි අර්ථයක් සලකා ගැනීම. සාපේක්ෂ කියලා කියන්නේ කිසිවක ඒකාන්ත වටිනාකමක් නැහැ. එකක් අනික අපේක්ෂා කරගෙනයි. අනිකට අපේක්ෂිතවයි. තව එකක් හා සම්බන්ධවයි වටිනාකම ලබන්නේ. අර රත්විනිත ප්‍රතිපදාව ගැන කලින් අවස්ථාවක සඳහන් කරනකොට අර කඩින් කඩ දුවන රතහත එකක් දුවන්නේ අනික එක බලාපොරොත්තු වෙන. ඒක දුවන්නේ අනික එක බලාපොරොත්තු වෙන. ඔන්නෝම සාපේක්ෂක භාව. මේ මූල ධර්ම විස්තර කිරීමට ඒ විස්තරය කිව්වේ. එතකොට එක්තරා විදිහක නිමිති භාවිතයක් අවශ්‍ය වෙනවා මේ කියාපු නිමිති වලින් සිත මුදා ගැනීමේ ප්‍රයත්නයට. ඒක කෙරෙන්නේ අර ප්‍රායෝගික සාපේක්ෂ මූල ධර්ම අනුව. ප්‍රායෝගික හා සාපේක්ෂ මූලධර්ම අනුව කිරීම යෝගාචරයාගේ මේ ප්‍රයත්නය තීරණය කිරීමට මුල්ක දේශනාවකදීම අපි උපමාවක් යොදාගත්තා. අර දැඩි පිහිය මැදීමේ උපමාව. ඒක නැවතත් අපි මතක් කරගනිමු. ඒ දැඩි පිහිය මැදීමේ උපමාවෙන් අපි ඒ අවස්ථාවේ පෙන්වන්න කරන්න උත්සාහ ගත්තේ පරාමර්ශනයක් සම්මර්ශනයක් අතර වෙනස. පරාමර්ශනය කියලා කියන්නේ දැඩි වල්ල ගැනීමයි. සම්මර්ශනය කියලා කියන්නේ එක්තරාසියුම් මාකාරයකින් අල්ලා ගැනීම යම්කිසි විශේෂ අර්ථයක් සඳහා. හොඳින් අල්ලා ගැනීම කියන තේරුම වගේ එතන. මේකටයි අපි දැඩි පිහිය උපමාවක් ගත්තේ. පරාමර්ශනය ගැන කියනවා නම් දැලි පිහිය තදින් අමෝරාගෙන ඒක කරගලේ අතුල්ලන්න පටන් ගත්තොත් දැලි පිහිය මොට වෙනවා, මොට වෙනවා. එහෙම නැතිව දැලි පිහිය සුඛනම් ආකාරයකින් අල්ලගෙන සීරුවෙන් කරගලේ ඇතිල්ලුවොත් දැලි පිහිය මට වෙනවා, මට්ටම් වෙනවා. ඒ කියන්නේ මැදෙනවා, මෝහත් වෙනවා. මෙන්න මේ සංස්කාර සම්මර්ෂණය ගැන කතා කරනකොට අපට සීගන්වෙන පද දෙකක් තිබෙනවා. විපස්සනා අනුපස්සනා කියන මේ විපස්සනා අනුපස්සනා කියන පද දෙකත් අපට තේරුම් ගන්න පුළුවනි අර කලින් සඳහන් කළ ප්‍රායෝගික සාපේක්ෂ මූලධර්ම හෙළිවෙන ආකාරයට. මෙතෙන්දී අපි වඩුවෙක් ලීයක් යතු ගාන හැටි බලමු. වඩුවෙක් ලීයක් යතු ගාගෙන යන අතරේ විටින් විට ඒ ලීය අතට අරගෙන දකුණැස වහලා වමසින් එක්තරා විශේෂ බැලීමක්, එක්තරා අනුව බැලීමක් කරනවා. මේ බැලීමේ එක්තරා සාරඥ බවකුත් තිබෙනවා, අවඥා සහිත බවක් තියෙනවා. මේක හරියට දක්ෂ වඩුවෙකු අදක්ෂයෙකුගේ නිර්මාණයක් දැස විචාරාත්මකව විචාරාක්ෂයෙන් බලන්න වගේ වැඩක්. නමුත් මේ වඩුව බලන්නේ අර තමාම යතුගාන ලීය දිහාමයි. මොකද මෙහෙම බලන්නේ, මේ බැලීම වෙනත් විදිහකින් කියතොත් මේක අනුන්ගේ ඇසින් බැලීමක්, අනිකගේ ඇසින් බැලීමක්. මේ තමා යතුගාන දීය දෙස අනුගේ ඇසින් බලන්නේ, විචාරාක්ෂයෙන් බලන්නේ, මේ විශේෂ බැල්ම කරන්නේ ඒ දීයේ ඇදකුද සොයා ගන්නවා. මම මේක යතුගාන නිසා කොහෙද ඇදකුද කියලා ගත්තොත් මේ වැඩේ කවදාවත් හරියට කෙරෙන්නේ නැහැ. අන්නේ නිසා තමයි එක ඇහක් වහලා අනිත් ඇහෙන් අර විදිය බැල්මක් කරන්නේ. අන්න ඒ විදිහම දෙයක් තමයි මේ විපස්සනාව කියන විශේෂ බැල්ම. අනුපස්සනාව කියලා කියන අනුඅනුව බැල්ම. මෙන්න මේ කාරණේ අපට හෙළි වෙන හොඳ ගාථා ධර්මයක් ඉදිරිපත් කරගන්න පුළුවනි. ථේර ගාථා පාළියේන මහා මොග්ගල්ලාන ථේර ගාථාව. සුඛුනං පටිවිජ්ජಂತಿ වාලග්ගං උසුනා යථා යේ පංචඛණ්ඩේ පස්සන්ති පරතෝ නෝච අට්ඨතෝ. යම් කෙනෙක් මේ පංචස්කන්ධය තමා වශයෙන් නොව නෝච අත්තකෝ අනුන් වශයෙන් පරතෝ බලද්ද ඔහු අශ්ව ලෝමයක් ඊතලයකින් දිගින්නාක් මෙන් සියුම් වූ නිර්වාණ ධාතුව පිළිවිද දකිත්, ප්‍රතිවේධ කරත් විනිවිද දකිත්. ඒ වගේම තවත් ගාථාවක් අපට සතුලා තේරී ගාථාවෙන් හමුවෙනවා. සතුලා තේරිය පිළිබඳව සංඛාරේ පරතෝ දිස්වා හේතු ජාතේ පලෝපිනි පහසින් ආශ්‍රවේ සබ්දේ සීති භූතා නිනිබුතා. හේතුන්ගෙන් හටගත් නිදී යන ස්වභාවය ඇති මේ සංස්කාරයන් පරතෝ අනුන් වශයෙන් දැක පහසින් ආශ්‍රවේ සබ්දේ සියලුම ආශ්‍රමයන් ප්‍රහාණය කරමි. සීති භූතා නිනිබුතා සීල් වාවෙමි නූනී වෙමි. එතකොට මෙන්න මේනුත් අපට පේනවා. දැන් අර සක්කාය දිට්ඨිය විස්තර කරන සූත්‍රවල සඳහන් වෙන්නේ රූපං අත්‍යතෝ සමනුපස්සති, වේදනං අත්‍යතෝ සමනුපස්සති ආදී වශයෙන්. රූපය ආත්මීය වශයෙන් දකිනවා, වේදනාව ආත්මීය වශයෙන් දකිනවා. ඒක අර අශ්‍රිතවත් පුද්ගලයාගේ ස්වභාවය. නමුත් ශ්‍රිතවත් ආර්ය ශ්‍රාවකයා විශේෂයෙන්ම යෝගාවචරයා මේ පරතෝ බැල්ම පිහිට කරගන්නවා. විපස්සනාවේදී මේ පරතෝ බැල්ම පිහිට කරගන්නවා. එකෙන් තමයි විපස්සනාව විශේෂ බැල්මක් වන්නේ, අනුව බැලීමක් වන්නේ. මේ අනුව බැලීම කියලා කියනකොට අපි මේක කලිනුත් අවස්ථාවක සඳහන් කළා. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන බොහෝ දිනාට ගැටලුවක් වෙන පාඨයක්. ආයේ කායනුපස්සී විහෙරති. විතරම සඳහන් වෙනවා වේදනා වූ වේදනානුපස්සී විහෙරති. මේක බැලු බැලමට පරිවර්තනය කළාම අමුතු. කායේ කාය අනුව බලනවා. මොකක්ද මේ අනුව බැලීම? මෙන්න මේ කියආපු අනුව බැලීමයි. අර වඩුවා කරන වැඩේ මේ කරන්නේ. යෝගාවචර වඩුවා කරන්නේ මේ සංස්කාර දී ඇදපුද සොයා ගන්න නම් අර විදියට බලන්න ඕන. පරතෝ බැල්මක් හෙරන්න ඕන. ඒකයි මේ කාය කාය අනුපස්සී. මේ මගේ කාය මේක කොයින් මේක කොයින්ද වැරද්දක් කියලා බලන්න පටන් ගත්තොත් මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඇදපුද පේන්නේ නැහැ. ඒක නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඇදපුද දැකීමට නම් අර කියාපු අර පරතෝ බැල්ම පිහිට කරගන්න ඕනේ. එහෙම මේ ඇදගොඩ බලාගෙන ඉතර යති ගෑමකුත් මේ යෝගාවචර වඩුව කරනවා. ඒ පරතෝ බැල්මේ ඇදගොඩ සොයාගෙන ඊළඟට ඉතර යති ගෑමකුත් කරනවා. යතු ගාල තමයි අර වගේ බා ගමන්නේ. මතු වෙලා තියෙනවා නම් ඇදගොඩ ආදී. සම්මා මාන දික්ඛ වශයෙන් අර ඉල්පිල තියෙන සංස්කාර වලින් සංකර සංස්කාර ගොඩක් සුද්ධ සංඛාර පුඤ්ඤෝ අර වජිරාවිචුනේ කිව්වා වගේ. නමුත් මේකෙන් මොකක්ද මතුවෙලා තියෙනවා? සංහා මාන දික්ඛ වශයෙන්. ඒ වගේවල ගන්න නම් මේකට එක්තරා යති ගැනීමක් කරන්න ඕන. දැන් අපි මේ යෝගාවචර බඩුවා මේ සංස්කාර දී යතු ගන්න සද්දෙත් ටිකක් හන්දෙමු. න ඒතං මම න ඒසෝ හමස්මි න මේසෝ න ඒතං මම න ඒසෝ හමස්මි න මේසෝ අත්ත. ඔන්න ඕක යති ගැය. මෙය මගේ නොවේ, මෙය මම නොවේමි, මෙය මගේ ආත්මය නොවේ. මෙය මගේ නොවේ, මෙය මම නොවේමි, මෙය මගේ ආත්මය නොවේ. ඔය නයන්නේ තමයි කෙලස් කැපෙන්නේ. එතකොට මේ පාඨ සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ නිකම් දෘෂ්ටි වශයෙන් ගැනීමට නොවන බව මේ පෙන්වනවා. අපි ප්‍රායෝගික සාපේක්ෂ අර්ථයක් අනුව යෝගාවචරයට ප්‍රයෝජනට ගැනීමට මේ පද තුනේ ඉදිරියට තියෙනවා. නේ සංගම නේ යේසු හමස් නේ මේසුවත්. එතකොට මෙන්න මේ විදිහට අතු ගාලා ක්‍රමක්‍රමයෙන් අර අදකුද එහෙම පිටින්ම දෙවිල යන හැටි. අර මතු වෙලා තියෙන දේවල් ඉරිති නැති වෙලා යන ආකාරයට කරන්නේ උත්සාහීක සම්මර්ථන. හිතට මත කරන්නේ මත්තම් කරන්න වෙනවා යෝගාවචර බඩුවා. මේ කාරණේ තියාගෙන යනකොට අපිට මතක් කරගන්න පුළුවන් තව හොඳ වචනයක් තියෙනවා. ඉස්සද කියන වචන. මේ වචනේ සමහර පැරණි සූත්‍රවල සඳහන් වෙනවා. මේ වචනේ අර්ථය එතරම් පැහැදිලි නැති වගේ පෙනෙන. මේ ඉස්සද කියන වචනය ඊට සමාන උච්ඡන්ද කියන වචනයත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපිට පේනවා ඉස්වීම, ඉල්පීම, මතුවීම කියන අර්ථය එතන තියෙනවා. විනාපීජකින් කියනවා නම් උස්සද කියන වචනේ සාමාන්‍ය නිරුක්තිය අනුව අර්ථය ගන්න පුළුවන් අපට නිරායෑම, ඉල්පීම, මතීම වැනි දෙයක්. ඇත්ත වශයෙන්ම තණ්හාවත් එක්තරා විදිහක නිරායෑමක්, මානිය එක්තරා විදිහක ඉල්පීමක්, දික්ඛිය එක්තරා විදිහක මතුවීපෙනීමක්, මතුවීමක්. එතකොට මේ සංස්කාර ගොඩෙන් ඔන්න ඔය තුන මතුවලා තිබෙනවා. සාංශාරික දෝෂ නිසා ඒවා එහෙම පිටින්ම යතු ගාලා ක්‍රමක්‍රමයෙන් ඇදපුද සොයමින් යතු ගාලා මට්ටම් කරන්නයි සිද්ධ වෙන්නේ. මේ උස්සද කියන වචනය ගැන මේ කියාපු අර්ථය අපට මතු කරගන්න පුළුවන් වටිනා ධාතාවක් සුත්ත නිපාතේ අටක වගේ තුවටක සූත්‍රයෙන් අපට සොයා ගන්න පුළුවන්. උපසමාන උස්සකීට පවා උපකාර කරගන්න පුළුවන් වටිනා ධාතාවක්. මජ්ජේ යථා සමුද්දස්ස ඌමිනෝ ජායති පිතෝ හෝති එවං පිතෝ අනිජස්ස උස්සදං විද්දු මොඛරේය තුහිති. යම්සේ මුහුද මැද රළහට නුගනීද සිටියේ වේද තහවුරු වූයේ වේද එසේම සිටියතු තහවුරු වූවකු වන්නේ නොසැලෙන්නකු වන්නේය. භික්ෂුව කොතැනකවත් උස්සදයක් නොකරන්නේය. මතුවීමක්, ඉල්පීමක්, නිරායෑමක් නොකරන්නේ. එතකොට මේ ගාථාවෙන් අපට පේනවා නොරහත් සිත සාමාන්‍යයෙන් වෙරළා සංගීයේ වැඩිපුර තියෙන්නේ. මේ වෙරළේ තමයි මූදේ රැලි රළ වෙලා රළ රළ ගෙඩි වෙලා හැටි හැටි බිඳිලා මහා ගාල ගෝත්‍රයක් ඇති වෙන්නේ. මූද මැද එහෙම නොවේ, රළත් නැහැ රැලිත් නැහැ, ඉතාමත්ම නිශ්චලයි සංකීර්ණ ස්ථාවරයි ස්ථිති ස්වභාවයක් තියෙනවා, ස්ථාවර ස්වභාවයක් තියෙනවා. සිත රහත් වෙනවා. මේනුත් අපට පේනවා අර මතුවීම කියන අර්ථය උෂ්ද කියන වචනේ තිබෙන බව. එතකොට යෝගාවචර බඩුවට කරන්න වෙන්නේ අර තණ්හා මාන දිට්ඨි වශයෙන් තිබෙන මේ රායම් ඉල්පීම් මතුවීම් එහෙම පිටින්ම ගෙවිලා යන තාක් යතු ගෑමයි. න ඒතං නම ආදී වශයෙන්. එතකොට ඔය විදිහට යතුගාමින් ක්‍රමක්‍රමයෙන් මේ යෝගාවචර බඩුව අනිකර මේක සුද්ධ සංඛාර පුඤ්ජයක් කියලා වැටෙන තාක්ම තණ්හා මාන දිට්ඨි එහෙම පිටින්ම ගෙවි යන තාක්ම අර විපස්සනාව අනුපස්සනාව උපකාර කරගන්නවා. මේ විදිහට යතුගාන අවස්ථාවේදී පවා අර සාපේක්ෂ මූල ධර්මයේ නැත්නම් අර අනුපූර්ව ප්‍රතිපදාව හා සම්බන්ධ අදහස් පිට මේකට එකතු වෙන ආකාරයේ අපිට පැහැදිලි වෙන ඉතාමත්ම වටිනා සූත්‍රයක් තමයි දීඝනිකායේ සත්පඤ්ඤ සූත්‍රය. මේ යතුගෑමේදී විචාරක ප්‍රපංච ආදිය ප්‍රමාණිකූලවයි උත්තරාක්‍රමයකට අනුකූලවයි සිනදු කරන්න පුළුවන් වෙන්නේ. ඒක උපමාවකට කියනුව කියනවා නම් අර වඩුවකු අර ලීය යතුගාන අතරේ විකින් විට තමගේ යතු කැටයට තට්ටු කරලා ඒ ලීය සිනිදුවෙන්ට සිනිදුවෙන්ට යතු කැටයක් සකස් කරනවා, වෙනස් කරනවා. සමහර විට ඊට වඩා සිහින් වෙන යතු කැටයක් අතට ගන්නවා. එහෙම නැත්නම් ඒ යතු කැටයට තට්ටු කරලා තව ටිකක් තලිය හරි ගස්ස ගන්නවා. ඔන්න ඒ විදිහ අනුපූර්ව ප්‍රතිපදාවක් අනුවයි අපිට මේ විචාරක ප්‍රපංච ක්‍රමක්‍රමයෙන් ජීවන්න සිද්ධ වෙන්නේ. අර නිමිති ආදියත් ගෙවා දාන්න සිද්ධ වෙන්නේ. මේ කාරණය ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා දීඝනිකාය සක්කපඤ්ඤ සූත්‍රය. ඒ සූත්‍රයේදී සක්කදේවීන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න මාලාවක් අහනවා. කොයිතරම් වැදගත් ප්‍රශ්නද කියතොත් ඒ ප්‍රශ්න මාලාව අවසානයේ සක්කදේවීන්ද්‍රයා සෝවාන් ඵලයට පත් වූ බව සඳහන් වෙනවා. ඒ ප්‍රශ්න මාලාවේ මේකට අදාළ පළමුව ප්‍රශ්න හැටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේගෙන් ශක්‍රිය විමසනවා චන්දෝ පන මාරිස කිං නිදානෝ කිං සමුදයෝ කිං ජාතිකෝ කිං පබහෝ කිස්මින් සති චන්දෝ හෝති කිස්මින් අසති චන්දෝ නොහෝති. නිදුකානුනි චන්දය කුමක් නිසා කුමක් හේතු කරගෙන කුමකින් ඇතිවන කුමකින් උපන් කුමකින් හටගන්නා දෙයක්ද? කුමක් ඇති කල්හි ඡන්දය වේද? කුමක් නැති කල්හි ඡන්දය නොවේද? ඊට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර ඡන්දෝ කෝ දේවානමින්ද විතක්ක නිදානෝ විතක්ක සමුදියෝ විතක්ක ජාතිකෝ විතක්ක පබෝ විතක්කේ සති ඡන්දෝ හෝති විතක්කේ අසති ඡන්දෝ නොහෝති. දේවේන්ද්‍රය ඡන්දය විතර්කය නිසා ඇතිවන්නා. විතර්කයේ හේතු කොටගෙන විතර්කය නිසා විතර්කයෙන් උපන් විතර්කයෙන් හටගන්නා දෙයක්. විතර්කයේ ඇති කල්ලි ඡන්දය වේ, විතර්කයේ නැති කල්ලි ඡන්දය නොවේ. ඊළඟට ඒ විදිහටම ශක්‍ය දේවේන්ද්‍රයා අසන ප්‍රශ්නය මේ විතර්කය කුමක් නිදාන කරගෙන කුමක් නිසා හටගන්නා කුමක් ප්‍රභව කොටගෙන තියෙන දෙයක්ද කියලා අර විදිහටම ප්‍රශ්න කරනවා. බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර විතක්කෝකෝ දේවානමින්ද පපංච සංඛා නිදාන. මේ විතර්කයට නිදාන හේතුව පපංච සංඥා සංඛා. ඒ වචනේ අපි මදුමින්දික සූත්‍ර විග්‍රහයේදී බොහොම දුරට සාකච්ඡා කළ වචනයක්. අර තණ්හා මාන දිට්ඨිය ආදී විතර්ක සම්බන්ධ අදහසක් තමයි මේ විපංච කියන වචනේ හැඳින්නේ. වැඩි විසිරී යාම. එතකොට ඒ විදිහේ ප්‍රපංච සංඥාවෙන් ඇති කරගත්තු සංඛා, සංඛා කියලා කියන්නේ ගිනීම් හැඳිනීම් ප්‍රඥා. මෙන්න මේ ප්‍රඥප්ති මුල් කරගෙනයි විතර්ක ඇති වෙන්නේ කියන පිළිතුරයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඊළඟට ශක්‍ය දේවෙන්දී අසන ප්‍රශ්නය පතං පටිපන්නෝ පනමාරිස බික්ඛු පපංච සංඥා සංඛා නිරෝධ සාරුප්ප ගාමිනී පටිපදං පටිපන්නෝ හෝති. නිදුකාණිනි, කෙසේ පිළිපන් භික්ෂුවද ප්‍රපංච සංඥා සංඛා නිරෝධ කිරීමට සුදුසු ප්‍රතිපදාවට බැසය කියලා කියන්න පුළුවන් වෙන්නේ කෙසේ ගමන් කරන භික්ෂුවකටද? අන්න එතෙන්දි බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර ඉතාමත්ම වැදගත්. අපට මේ කියාපු අනුපූර්ව ප්‍රතිපදා ආදී ඒ අදහස තේරුම් ගැනීම. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, සූමනස්සම් පහන් දේවානමින්ද දුවිධූර වදා සේවිතබ්බම්පි අසේවිතබ්බම්. දෝමනස්සම් පහන් දේවානමින්ද දුවිධූර වදා සේවිතබ්බම්පි අසේවිතබ්බම්. උපේක්ඛම් පහන් දේවානමින්ද දුවිධූර වදා සේවිතබ්බම්පි අසේවිතබ්බම්. දේවීන්ද්‍රය, මම සොන්නසද සේවනය කටයුතු සේවනය නොකටයුතු වශයෙන් දෙවදෑරුම් කොට වදාරමි. දේවේන්ද්‍රය, මම දොම්නසද සේවනය කටයුතු සේවනය නොකටයුතු වශයෙන් දෙවදෑරුම් කොට වදාරමි. දේවේන්ද්‍රය, මම උපේක්ෂාවද සේවනය කටයුතු සේවනය නොකටයුතු වශයෙන් දෙවදෑරුම් කොට වදාරමි. ඊළඟට ඒක තවදුරටත් විස්තර කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, තත්ථයන් ජඤ්ඤා සෝමනස්සං ඉමං කෝමි සෝමනස්සං සේවතෝ අකුසලා ධම්මා අභිවද්ධಂತಿ කුසලා ධම්මා පරිහායಂತಿ इति ඒව රූපං සෝමනස්සං න සේවිතබ්බ. තත්ථයන් ජඤ්ඤා සෝමනස්සං ඉමං කෝමි සෝමනස්සං සේවතෝ අකුසලා ධම්මා පරිහායಂತಿ කුසලා ධම්මා අභිවද්ධಂತಿ इति ඒව රූපං සෝමනස්සං සේවිතබ්බ. තත්ථයන්චේ සවිතක්කං සංචාරං යංචේ අවිතක්කං අවිචාරං ඒ අවිතක්කේ අවිචාරේ සේ පණිතකරි. ඒකිතේ අර්ථය, එහිලා අර කියාපු සොම්නස් දොම්නස් උපේක්ෂා තින කම්මිතින පිළිබඳවම ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහිලා ඒ කාරණය පිළිබඳව මේ සොම්නස් සෙවුනා කල්හි මා තුළ මගේ අකුසල ධර්මයෝ වැඩෙත් කුසල ධර්මයෝ පිරිහෙත්යි දන්නේද? අන්න එබඳු ඒ සොම්නස සේවනය නොකටයුත්තේය. අනෙක් අතට යම් සොම්නසක් පිළිබඳව මේ සොම්නස සේවනය කරන කල්ලි මගේ අකුසල ධර්මයෝ පිරිහෙත් කුසල ධර්මයෝ වැඩෙත් යයි දැනගන්නේද? එබඳු ඒ සොම්නස සේවනය කළ යුතුය, අසුරු කළ යුතුය. ඊළඟට ඒ විදිහට තේරුම් කරලා දෙනවා, කුසල පැත්තට යොමුන සොම්නසත් කුසල පැත්තට යොමුන සොම්නසත් දෙවදෑරුම් බව. ඊළඟට එතනත් ප්‍රභේද දෙකක් දක්වනවා. එතෙන්දි ඒ කියන්නේ ඊළඟට අපිට ඉතිරි වෙන්නේ කුසල් පක්ෂයේ වූ සොම්නස. ඒ කුසල් පක්ෂයේ වූ සොම්නස පිළිබඳව දෙවදෑරුම් බවක් පෙන්නුම් කරනවා. තත්ථයන්චේ සවිතක්කං සවිචාරං යන්චේ අවිතක්කං අවිචාරං යේ අවිතක්කි අවිචාරේ සේ පණිතකරේ. ඒ කුසල් පිළිබඳ වූ සොම්නසුත් යම් සොම්නසක් විතර්ක සහිතද විචාර සහිතද යම් සොම්නසක් විතර්ක විචාර රහිතද ඒ දෙක අතරින් විතර්ක විචාර රහිත සොම්නසම ශ්‍රේෂ්ඨයි, වඩා ප්‍රණීතයි. මේ අපට හැඟෙනවා අර විතර්ක රහිත සොම්නස තමයි වඩා නිවනට ළඟ. ඒකයි අපට ගන්නට පුළුවන් නිගමනය. ඊළඟට ඒ විදිහටම ඒ සොම්නස ගැන ප්‍රකාශ කළා වගේම බුදුරජාන් වහන්සේ දොම්නස ගැන ප්‍රකාශ කළා. දොම්නසත් අර විදිහට කුසල් අකුසල් වශයෙන් දෙ විදිහකට බෙදලා දක්වලා අකුසල් පැත්ත ඉවත් කරලා කුසල් පැත්තට දොම්නසයි ගත යුත්තේ. ඒ කුසල් දොම්නසේ අර විදිහට යම් කුසල් පක්ෂයේ දොම්නසක් විතර්ක විචාර සහිතද ඒක පැත්තකට කරලා විතර්ක විචාර සහිත විතක්ක විචාර නැති දොම්නසක තැන දෙනවා. ඒකයි නිවනට මඟ. ඒ මාර්ගයේ ගියොත් තමයි නිවනට ළඟේ. එහෙම ප්‍රකාශ කරන මේ සූත්‍ර කොටස අවසන් කරන්නේ බුදුරජාණන් වහන්සේ, ඊවං පටිපන්නෝ මාර්ග භික්ඛු පපංච සංඥා සංඛා නිරෝධ සාරූපගාමී අටිබදං පටිපන්නෝ. මෙන්න මේ විදිහට පිළිපන් භික්ෂුවයි පපංච සංඥා සංඛා නිරෝධයට ගැලපෙන ගමන් මාර්ගයට පිළිපන්නේ වන්නේ. එතකොට මේක ඉතාමත්ම ප්‍රායෝගික වටිනාකමක් ඇති සූත්‍රයක්. සමහර විට මෙතන පොඩි ගැටලුවක් මතුවෙන්න ඉඩ තියෙනවා. අපි අර කලින් මේ දේශනා මාලාවේ මදුපිණ්ඩික සූත්‍රය සාකච්ඡා කරන අවස්ථාවේ ඒ සූත්‍රයේ සඳහන් වුණා යම් විතක්කේති තං පපංචේති යම් පපංචේති තතෝ නිදානං කුරුසං පපංච සංඥා සංකා සමුදාකරන්ති ආදී වශයෙන් විදිත පාඨය. එහෙම අපි කලින් දැක්කට එතන කියවෙනවා යමක් විතර්ක කරයිද එහෙම ප්‍රපංච කරයි. එහෙම ප්‍රපංච කරයිද එය කර්ණ කොටගෙන චක්ඛු විඤ්ඤාය රූපයන් පිළිබඳව පපංච සංඥා සංඛාවන් ඒ කියාපු පුද්ගලයාව අභිභවනය කරනවා මරලනවා කියලා. එතකොට මේ සූත්‍රයත් මේ සූත්‍රයත් අතර බැලූ බැල්මට පරස්පර විරෝධතාවක් පේනවා. එකිනෙකට නොගැලපෙන බව මතකසාද ඒ සූත්‍රයේ කලින් සඳහන් කළා. ඡන්දයට හේතුව නිදාණේ හැටියට දැක්වේ විතර්කයයි. ඊළඟට විතර්කයට හේතුව නිදාණේ ප්‍රභාවය හැටියට දැක්වේ පපංච සංඥා සංඛා. බැලු බැල්මට මෙතන අර ක්‍රමයට වඩා වෙනස්. නමුත් මෙතන පරස්පර විරෝධතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල එහෙම පරස්පර විරෝධීකම් නැහැ. ඒකට හේතුව කුමක්ද? මේ විතර්ක කිරීමට ගන්නේ අර ප්‍රපංච සංඥාවෙන් නිපදවාගත්තු ලෝක ප්‍රඥප්තිමයි. යම් විතක්කේති තං පපංචේති කියලා කියන තැන ඒ විතර්ක කිරීමට උපකාර කරගන්නේ අර ලෝක සම්මත ප්‍රඥප්තිය. දෝට ප්‍රපංච කිරීමෙන් වන්නේව තවදුරටත් ලියලා වැඩිලා ඒවට යට වෙනව අවසාන. මදුපිණ්ඩික සූත්‍රයේ ප්‍රපංච සංඥා සංඛා සමුදාචරන්ති කියලා ප්‍රකාශ කළේ ඒ විතර්ක සඳහා උපකාර කරගත්තේ පපංච සංඥා සංඛාවන්. නමුත් ඒවා වැඩි ගියාට පස්සේ ඒ පපංච සංඥා සංඛාවලටම යට වෙනවා. වෙන විදිහකින් කියනවා නම් මෙතන තියෙන එක්තරා විදිහක චක්‍රාකාර සම්බන්ධතාවක්. අමුතු විදිහේ චක්‍රයකටයි වැඩ කරන්නේ. විතර්ක ඇති කර ගැනීමටත් පපංච සංඥා උපකාර කරගන්නවා. ඊළඟට පපංච සංඥා සංඛා උපකාර කරගැනීමේ ප්‍රඥප්ති වල උපකාරයෙන් විතර්ක කරගෙන යනකොට අන්තිමට දෙන්නේ අර පපංච සංඥා සංඛා ලියලා වැඩෙනවා. පපංච සංඥා සංඛාවලට යට වෙනවා ඊළඟට. විතක්ක නිසා පපංච සංඥා සංඛා, පපංච සංඥා සංඛා නිසා විතක්ක. එන් බොහොම එක්තරා විදිහක චක්‍රාකාර ස්වභාවයක් තියෙනවා. දැන් අපිට හිතා ගන්න පුළුවන් ආශ්‍රවයන් මද්ද්‍රව්‍ය ආදී හැදීමේදී මුහුන් වගේ යම් කිසි දෙයක් ඉදිරිපත් කරගන්න. ඒ මුහුන් දැම්මට පස්සේ කලක් ගියාට පස්සේ ඒකත් මද්ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. ඔන්න ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. මේ මහා සාංසාරික ගැටලුවේ මහා භයානක තත්ත්වයක් මෙතනින් පෙන්නුම් කරනවා. චක්‍රාකාර සම්බන්ධතාව. එතකොට මේ චක්‍රාකාර සම්බන්ධතාව බිඳීමටත් එක්තරා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. මේ වැඩපිළිවෙලයි අර සක්කපඤ්ඤ සූත්‍රයේ දක්වලා තියෙන්නේ. මේක ආවට ගියාට කලබලේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සීලුම් කළ යුතුයි. ඒ නිසා තමයි ඊටාම ගොරහැඩි රළු තත්ත්වයේ ඉඳලම ක්‍රමක්‍රමයෙන් සියුම් කරගෙන යන ආකාරයක් අර සෝමනස්ස දෝමනස්ස ආදී ගැන විස්තර කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. සෝමනස්සයක්ද වැදෑරුම්. ඒක අකුසල් පැත්තට වෙන්නත් පුළුවන්, කුසල් මාර්ගයට වෙන්නත් පුළුවන්. ඒකදී අකුසල් මාර්ගය ඉවත් කරලා කුසල් මාර්ගයට බැහැලා යනවා. විචාරක විචාර උපකාර කරගන්නට වෙනවා. එබ නැතුව බෑ. නමුත් එක්තරා දුරකට ගියාට පස්සේ විචක්ක විචාර අතහැරලා අවිතක් කාචාර පැත්තින් නිවනට ලං වෙනවා. ඔන්න ඒ කාරණියයි එතකොට මේ අනුකුබ්බ ප්‍රතිලදාවට අදාළ ඔය කාරණියයි මේ මුත් අපට පිළිගන්නේ. දැන් එතකොට මේන් අපට පෙනෙනවා නම් මේ විතක්ක පපංච පපංච සංඥා සංඛාදී වචනවල උච්චර ගැඹුරු විදර්ශනාත්මක වටිනාකමක් පෙනෙනවා නම් අර අරහත් ඵල සමාධිය අවිතක්ක සමාධිය නමින් යම් යම් සූත්‍රවල හඳුන්වා තිබීම ගැටලුවක් වෙන්න හැටියක් නැහැ. බොහෝ දෙනෙකුට ඒක ගැටලුවක් වගේත් පේනවා. අවිතක්ක සමාධිය කියලා පදයක් තිබෙනවා මේ අරහත් ඵල සමාධිය පිළිබඳව. නිදසුනක් වශයෙන් කියනවා නම් උදාන පාළියේ ගච්ඡන්ද වගේ සුභූති සූත්‍රයේ සඳහන් වෙනවා සුභූති නැමැති රහතන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ සමීපෙහි පර්යංකේ බැඳගෙන හය ඍජු කරගෙන අවිතක්ක සමාධියට සම්වැදිලා ඉන්න වැඩමුළු බව. ඒක දැකලා බුදුරජාණන් වහන්සේ එක්තරා උදාන ගාථාවකුත් වදාලා පස්සේ ගාථාව යස්ස විතක්කා විභූපිතා අජ්ජත්තං සුවිකප්පිතා අශේෂා තං සංගං අතිච්ච අරූප සංඤී චතු යෝගාතිගෝ නිජාති නේති. ඉතාමත්ම ගැඹුරු අර්ථයක් ඇති ගාථාවක්. නමුත් ඒ අර්ථයට බහින්න කලින් මෙන්න මේ අවිතක්ක සමාධිය කියන එකට අටුවාව දුන්න විස්තරය ගැන යමක් කියන්න සිද්ධ වෙනවා. අටුවාව තෝරන හැකියට අවිතක්ක සමාධි කියන්නේ දෙවෙනි ධ්‍යානයේ ඉඳලා ඉහළට සියලුම රූපාවචර ධ්‍යානත් අරූපාවචර සමාධි මේකට අයිතිය. ඒ හැම සමාධිම මේ අවිතක්ක සමාධි කියන එකෙන් හැගෙනවා කියලා. මේ කියන්නේ අර සමථයට අනුව ගිය අර්ථ පිරික්සීම එතන තියෙන්නේ. ඊළඟට ඒකම කියන මාතෘකාව ඉදපණ චතුත්ථ ඥාන පාදකෝ අරහත් ඵල සමාධි අවිතක්ක සමාධීති අදිප්පේත. නමුත් මෙතනදී චතුර්ථ ධානය පාදක කරගත් අරහත් ඵල සමාධිය අවිතක්ක සමාධිය නම් හැඳින්වෙනවා. ඒ විදිහටයි අටුවාව තෝරන්නේ. නමුත් අපිට කියන්න සිද්ධ වෙන්නේ මේ ප්‍රපංච විතක්ක ආදී පද පිළිබඳව මෙතෙක් කළ මේ සාකච්ඡා පසුින් කරගෙන බලනකොට මෙතන මේ අවිතක්ක සමාධි කියලා කියන්නේ අර දෙවෙනි ධානයේ ඉඳලා ඉහළට යන ඒ කතාව නෙවෙයි. තනිකර සමතයට සීමා වූ අර්ථයක් නෙවෙයි. විදර්ශනාවට අදාළ අර්ථයක්. සමතයෙන් කෙරෙන්නේ විතර්ක විචාර තාවකාලිකව සමනය කිරීම. විදර්ශනාවෙන් කෙරෙන්නේ විතර්ක විචාරවල මුල එහෙම පිටින්ම ශුද්ධ කරලා ඒවා ගෙවා දැමීම. ඒවා නැති කර දැමීම. ඒවා විනාශ කිරීම. සමච්ඡේද ප්‍රහාණයක් වගේ දෙයක්. අන්නේ අදහසිනේ ඒ ආවිතක සමාධිය අරහත් ඵල සමාධියක් වෙන්නේ. දැන් එතකොට මේක තවදුරටත් පැහැදිලි කර ගැනීමට ගාථාවේ අර්ථයට බහිමු. ඒ ගාථාවත් අපි පදින් පදේ අරගෙන විස්තර කරනකොට තේරුම් ගැනීම වඩාත් පහසු වෙනවා. පළවෙනි පදේ යස්ස විතක්කා විදූපිතා. එතනදී තතුවාව කියන්නේ යමකු තුළ විතර්කයන්. විතර්ක කියන එක තෝරන්නේ සියලු මිත්‍යා සංකල්ප. කාම විතර්ක ආදී සියලු මිත්‍යා සංකල්ප විතක්ක නම් හැඳින්වෙන අය. විදූපිතා කියන වචනය තෝරන්නේ අමුතුම විදිහකට. අරිය මග්ග ඥානීන සන්තාපිත ආසු සමුච්ඡන්න. ආර්ය මාර්ග ඥානීන් තවන් ලද එහෙම නැත්නම් දවන් ලද ඒ වගේම සුසමුච්ඡින්න සම්පූර්ණයෙන් කපාහරින ලද කියන අර්ථිකුත් දීලා තියෙනවා. නමුත් මේ විදූපිත කියන වචනේ ඉතාමත්ම ගැඹුරු තේරුමක් තිබෙන බව අපි කලින් අවස්ථාවක කලින් දේශනාවේදී සඳහන් කරලා ඇති. විශේෂයෙන්ම අර සන්ධූපේති විදූපේති කියන පද දෙකක් එකට යෙදিলা තිබුණ තැනකදී අපි ඒක විග්‍රහ කළේ. ධූප කියන්නේ ධූප කියලා කියන්නේ සුවඳ දුම්මාදී දුම් වර්ග. ඒවයින් කෙරෙන කෘත්‍ය දෙකක් තියෙනවා. ආරාධනා කිරීම විරාධනා කිරීම. ඒ කියන්නේ ලං කර ගැනීමටත් එළවා දැමීමටත් දෙකටම අපි දුම් ගස් වෙනවා. කටකුමංචල් සුමද දුම් ආදී අපි සමහර විට ලං කර ගන්නවා දේව ආරාධනා වගේ ආරාධනා කිරීම වලට. ඊළඟට යකුන් එහෙම පළවා හැරීමේ දුම් වල වගේ සමහර දුම් ගහලා පළවා හරිනවා. උන්නේ අර්ථ දෙකයි. එතකොට විදූපිතා පළවා හරිනවා කියන අර්ථය ගන්න පුළුවන්. විතර්කයන් විදූපණය කිරීමක් මෙතන කියන්නේ. එතකොට යමක තුළ විතර්කයන් විදූපණය කරන ලද්දේද දුමවා හරින ලද්දේද කියන එකයි මේ පදයේ අර්ථය හැටියට ගන්න තියෙන්නේ. ඊළඟට දෙවෙනි පදය ගනිමු. අජ්ජත්තං සුවිකප්පිතා අශේෂා. මෙතෙන්දී සුවිකප්පිතා කියන වචනේ අටුවාව තෝරන්නේ සුසමුච්චින්නා කියන වචනේ. නමුත් මෙතෙන්දී ඇතුළතින් මනමින් තනා ගන්නා ලදි කියන අර්ථය. මේ විකල්ප සංකල්ප ආකල්ප ප්‍රකල්ප කල්පනා ආදී පද රාශියක්. ඊටාම පැරණි ධාතු රූපයක් වන කෘත් ධාතුවෙන් එනවා. මේ කෘත් ධාතුවෙන් එන වචනවල තියෙන්නේ තැනීම සකස් කිරීම යන අර්ථය. එතකොට මේ සුවිකප්පිතා කියන්නේ ඇතුළතින්ම මනවින් තනා ගන්නා ලද විතක්කය. දැන් එතකොට මේ පද දෙක අපට පද පිළිවෙලට නගන්න වෙන්නේ යස්ස අජ්ජත්තං සුවිකප්පිතා විතක්ක අශේෂා විදූපිතා. යමක තුල ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙකු තුල ඇතුළතම මනවින් තනා ගන්නා ලද විතර්කය නිරවශේෂ වශයෙන් දුමවාහරින ලදද පළවාහරින ලදද කියන අර්ථයයි මෙතන ගැපී. ඊළඟට ඉතිරි දෙපදය ගැන අපි බලමු. තං සංගං අතිච්ච අරූපසන්නී චතු යෝගාති ගෝ නෙ ජාති නේති. තන් සංගම් ඇතිච්ච අරූප සංඥා කියන පදේ අටුවාව තෝරන්නේ. සංගම් කියන්නේ ඇලීම කියන අර්ථයයි. ඒ ඇලීම කියන්නේ කුමක්ද කියන එක අටුවාව තෝරන්නේ. රාගාදී කෙලෙස් ඇලීම හැටියට. නමුත් මේ සංගම් කියන ඒ ඇලීම විතර්කයන් පිළිබඳ ඇලීමයි. විතර්ක සංකල්ප ආදියට ඇති ඇලීමයි මෙතන මේ කියවෙන ඇලීම. එතකොට ඒ විතර්කයන් පිළිබඳ වූ ඇලීම අතිච්ච ඉක්මවා අරූප සංඥේ. මේක ඊටත් වඩා ගැඹුරු පදයක්. අරූප සංඥේ කියන එක අටුවාව මේ පදයේ තෝරන්නේ අමුතුම ආකාරයකට. රූපණ සංඛාතස්ස විකාරස්ස අභාවතු අරූපන්ති ලග්ධනාමං නිබ්බාන. රූපණ කියලා කියන්නේ වෙනස් වීම කියන අර්ථය. රූපණ නම් වූ වෙනස් වීමක් නිවනේ නැති නිසා නිවනට අරූප කියන නමක් තිබෙනවය. අන්නේ කීදී අරූප නම් වූ නිවන අරමුණු කරගත්තු මාර්ගඵල සංඥාව ඇති කියන අර්ථයයි මේ අරූප සංඥා කියන පදයේ තියෙන්නේ කියලා ඒ විදිහට අටුවාව තෝරනවා. නමුත් මෙතන ගන්න වෙන්නේ අපට අරූප සංඥා කියන වචනේ විග්‍රහ කළ හැටි දෙආකාරයක් තියෙනවා. අරූප සංඥා කියලා බෙදලා දක්වන්නත් පුළුවන්. රූප සංඥා කියලා විග්‍රහ කරන්නත් පුළුවන්. මෙතන අයන් යදන්නේ නැ කියන නැති බැඳගැනීමට මේ රූප සංඥා කියන එක වගේ. එතකොට පළවෙනි අර්ථය ගත්තොත් අරූප සංඥාව ඇති. දෙවෙනි අර්ථය ගත්තොත් රූප සංඥාව නැති. මේ දෙක එකක් නොවේ. මෙතන සියුම් අර්ථ භේදයක් තියෙනවා. අරූප සංඥාව ඇති කිව්වොත් එක අර්ථයක්. රූප සංඥාව නැති කිව්වොත් වෙන අර්ථයක්. මෙතෙන්දී අපට ගන්න වෙන්නේ අර අටුවාවේ ගත්තා වගේ අරූප සංඥාව ඇති කියන එක නොවේ. නිවනට අරූප කියලා නමක් තියෙනවා කියලා එහෙම ගැනීමක් නොවේ. මෙතන ගන්න වෙන්නේ රූප සංඥාව නැති. මේක දේශනා කීපයකට කලින් අපි සඳහන් කළා මේ විතර්කවලට උපකාර වන නිමිති ගැනීම ආදියට උපකාර වන මූලික කාරණයක් කියලා රූප සංඥාව. ඒතර නිදසුන් වශයෙන් අපි දැක්ුවා සංයුක්ත නිකාය ජටා සූත්‍රයේ දීපවරක්ම උද්ධృత කරලා දක්වන්න සිද්ධ වුණා. යත්ථ නාමං ච රූපං ච අසීසං පරුජ්ජති පටිඝං රූප සංඥාච එත්තසා චිජ්ජති ජට. යම් තැනක නාමයක් රූපයක් පටිඝයත් රූප සංඥාවත් සම්පූර්ණයෙන්ම උපරෝධනය කෙරේද වළක්වාලනු ලැබේද එතන මේ අන්තෝ ජටා බහිජටා අවුල කපාහරනු ලැබේ. කොට අන්නේ රූප සංඥාව ගැනයි මේ ගාථාවේ කියවෙන්නේ. ඒ රූප සංඥාව නැති මේ අරහත්යේදී කෙරුණේ අර අරූප සංඥාවක් ලංකර ගැනීම නම් රූප සංඥාවෙ මිදීමක්. මක් නිසාද අපි කලින් අවස්ථාවකදී සඳහන් කළා අරූපය තුලත් රූපය ගැබ් වෙලා කියලා. රූපයම හැවනැල්ලක් තමයි අරූපය. ඒක නිසා මෙතන කියවෙන්නේ අරූපය නොවේ. ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. රූප සංඥාවෙ මිදීම. මක් නිසාද රූප සංඥාව හේතු කරගෙන තමයි අර නිත්‍ය සංඥාව අනුව නිමිති ගැනීමක් තිබෙන්නේ. රූප සංඥාව නිසාම තමයි අර පටිඝයක් ගැටීමක් තිබෙන්නේ. මේ සංසාර ගැටලුවට මූලික හේතුව ඒකයි. තරහ ගැඹුරු තේරුමක් මෙතන තියෙනවා. අන්නේ රූප සංඥාව නැති වුණු බවයි මේ අරූප සංඥා කියන පදයෙන් ගන්න තියෙන්නේ. තං සංගං අතිච්ච අරූප සංඥා. ඒ විතර්කයන්ට ඇති ඇල්ම ඉක්මවන රූප සංඥාව ඉක්ම වූ ඒ රහතන් වහන්සේ අවසාන පදයයි. දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ චතු යෝගාති ගෝණ ජාතිනේති. චතු යෝග කියලා කියන්නේ කාම භව දික්ඛි අවිජ්ජා කියලා කියන බන්ධන දැනි හතර. මේ යෝග හතර මේක මෙව රහතන් වහන්සේ. මේ සුභූති ස්වාමීන් වහන්සේ චතු යෝගාති ගෝණ ජාතිනේති. ඒවා ඉක්ම වූ නිසා උපතකට එන්නේ නැහැ. උපත කියන සංකල්පයකට ඉඩක් නැහැ. දැන් එතකොට මේ ඉන්න අපිට පැහැදිලි වුණා මේ අවිතක සමාධි කියන වචනේ එක්තරා ගැඹුරු අර්ථයක් තියෙන බව. මේ විතර්කයන් විධූපණය කිරීම ගැන කල්පනා කරලා බලනකොට මේ විතර්ක කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මාර්ගසේනාව. ඔන්නෝතෙන්දි තමයි අපිට මේ යෝගාවතර ජීවිතයට ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් වෙන මේ විතර්ක පිළිබඳ ප්‍රශ්නයට හොඳ පිළිතුරු ලැබෙන්නේ. මාර්ගසේනාවයි මේ විතර්ක කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් මාර්ගසේනාව කියන්නේ කෝලාරික අර්ථයෙන් ගන්නව නිතරම. නමුත් සමහර සූත්‍රවල ප්‍රධාන සූත්‍රයේ එහෙම මේ විතර්කේනොත් මාර්ගේනාව හැටියට හඳුන්වලා දීලා තියෙනවා. ප්‍රධාන සූත්‍රයේ කියවෙනවා කාමාතේ පඨමාසේනා ද්විතීයා රති වුච්චති තතියා කුප්පිපාසාතේ චතුත්ථි තණ්හා පෞච්චති ආදී වශයෙන්. මාරේ අමතල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නුඹේ පළවෙනි සේනාව කාමයයි, දෙවෙනි සේනාව අරතියයි, තුන්වෙනි සේනාව කුසගින්නා පිපාසයයි, හතරවෙනි සේනාව තණ්හාවයි ආදී වශයෙන් ওই දෙයට සේනාව හඳුන්වනවා. මෙතන මේ කියවෙන කාමයන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ වස්තු කියලා. නමුත් මෙතන කියවෙන්නේ කාමයන් පිළිබඳ සිතිවිලි. කාමයන් පිළිබඳ විතර්කයන්මයි ඇත්ත වශයෙන්ම යමුරු අර්ථයෙන් සැලකුවාම කාමයන් හැටියට සැලකෙන්නේ. ඒ බව හොඳින් හෙළවෙන හොඳ ගාථාවක් සංයුක්ත නිකාය සඳහන් වෙනවා. යතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. චිත්තන්ති චිත්‍රානි තේව ලෝකේ අතිත් දීරා විනයති ඡන්ද. නතේ කාම යානි චිත්‍රානි ලෝකේ ලෝකයේ විසිතුරු දේවල් නොවේ කාමයෝ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. සංකල්ප රාගයයි මිනිසෙකුට කාමය වන්නේ. සිද්ධාන්ති චිත්‍රාණි තථේප ලෝකේ විසිතුරු දේ ලෝකේ ඔහේ තියෙනවා. ඒවා තිබෙනවා තවදුරට. අපේත් ධීරා විනයන්ති චන්දල්. නමුත් ධීරයන්ට ප්‍රාඥයන්ට කරන්න තියෙන එකම දේ කුමක්ද? ඒවා පිළිබඳ ඡන්දය. අර කලින් ශක්‍ර දේවයන්ගේ අත් ප්‍රකාශ කළා ඡන්දය තියෙන විතරේ උදේ කියලා. එතින් අපිට ඡන්දයත් විතරකට සම්බන්ධ බව තේරෙනවා. ඒ කාමයන් පිළිබඳ ඡන්දයයි ධීරයන් ධීර පුද්ගලයන් දුරු කරන්නේ හික්මවා ගන්න. එිනුත් අපට පේනවා මේ කාම කියන වචනේ ගැඹුරු අර්ථයෙන් බලනකොට අර වස්තු කාමිය නෙවෙයි මෙතන තියෙන්නේ. එහෙනම් ඒ කාම වස්තුන් හැම එකක්ම පිළිබඳ විතර්කය. විතර්කයන් පිළිබඳ ප්‍රශ්නයටයි අපි අවසාන වශයෙන් එන්නේ. ඒකටම තව නිදර්ශනක් ගත්තොත් කුක්කිපාසා කියලා කියනවා. මාර්යාගේ සේනාවේ කොටසක් තමයි බඩගින්නයි පිපාසය. මේ බඩගින්නයි පිපාසය කියන දේවල්ම නෙවෙයි මෙතන මේ මාර සේනාව. බඩගින්න විපාසය නිසා ඇති වෙන විතරක කිංසු අසිස්සාව කුවන් වශයෙන් ආදි වශයෙන් මොනවද මං කන්නේ කොහෙද නිදන්නේ ආදි වශයෙන් ඇති කරගන්න විතරක. එහෙම නැතිනම් මේව නැති කම නිසා ඇති වෙන විතරක තමයි මාර්සේල. නිකම්ම කුසගින්නයි විපාසය නු උන්ව විදියට අපට පේනවා විතරක පිළිබඳ ප්‍රශ්නේ මෙතන වැදගත් බව. ඒ වගේම කලින් අවස්ථාවක අපි උදාන පාළියෙන් උපුටා දැක්වුවා උදාන පාළියේ බෝධිවග්ගයේ තුන්වැනි සූත්‍රයේ ගාථා යදා හවේ පාති භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස විදූපයන් තිත්තති මාරසේනං සූර්යෝව ඕභාසය මන්තලික්ඛ. විජයජාන මාසේ සම්බෝධිලාභයෙන් පස්සේ පළවෙනි සතියේ පරියංකයෙන් වැඩ ඉඳලා අත්විනි දවසේ රාත්‍රී අවසාන යාමේ පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ධ්‍යානකාරයෙටම සම්මර්ෂණය කරන අවස්ථා පිළිබඳ උදාන ගාථාවක් මේක. යදා හවේ පාති භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස. යම් අවස්ථාවක කෙලෙස් තවර මිහිරියෙන් යුක්තව ධ්‍යාන වඩන්නා වූ රහතන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාට ධර්මයෝ පහළ වෙද්ද, ඒ කියන්නේ ප්‍රත්‍ය ධර්මයෝ වැටෙද්ද, විදුහපයන් තිත්තති මාරසේනාව. ඒ අවස්ථාවේ රහතන් වහන්සේ මාරසේනාව පළවා හරිමින් සිටිනවා. සූර්යෝ භාසේ මන්තලික්ක ආස ආලෝකවත් කරන සූර්යා වගේ. ඔන්න එතකොට අපිට ගලපන්න පුළුවන් දැන් මෙතේ කියාපු කාරණා අනුව අර කියාපු මාර්සේනාව පළවා හැරීම කුමක්ද කියලා. අර පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කිරීම. ඒව ගැන හුඟක් දුරට අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ පටිච්ච සමුප්පාද න්‍යාය අනුව කල්පනා කරලා බලනකොට මෙන්න මේ විදිහට මස්මින් සති ඉදං හෝති මසුප්පාදා ඉදං උප්පජ්ජති මස්මින් අසති ඉදං නමෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධ. මේ ඇති කල්හි මේ වෙයි, මේ ඇති වීමෙන් මේ ඇති වෙයි, මේ නැති කල්හි මේ නොවේ, මේ නැති වීමෙන් මේ නැති වෙයි. මෙන්න මේ ධර්ම න්‍යායට එකඟව මේ ධර්ම න්‍යාය මෙතනට කිට්ටු කරනකොට මේ එක්ක ප්‍රත්‍ය ධර්මයන් ගෙවිලා යනවා. අන්නේ ගෙවි යාමෙන් තමයි අර විතර්කයන් නැති වෙලා යන්නේ. විතර්කයන් විදූපණය වන්නේ. මේ හැම එකකම ඇතුළත එකිනෙකට සම්බන්ධව තිබෙන අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් ඒ ප්‍රත්‍ය සම්බන්ධතා අර ජෝඩි ජෝඩි වශයෙන් ගැළපීලා තියෙන ඒ ධර්මයන් අතර ඒ ධර්මයන් මැදින් තිබෙන ඒ ධර්මයන් හා සම්බන්ධ ප්‍රතිත්‍ය සමුත්පාද ධර්ම න්‍යාය දිහා අර විදියට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලනකොට අර එකකවත් ගන්න දෙයක් නැහැ. මේ හැම එකකම ඒ හැම එකකම විතර්ක ගෙවිලා යනවා. ඒවා මැකිලා යනවා අර ඇතීම් නැතිීම් එකවර දකිනකොට. විනිවිද දැකීම. ඒකෙන්ම තමයි මාර්සේනව පළවා හරින්නේ. විදූපයන් පිටහි මාර්සේ. අන්න එතකොට ඒකෙනුත් අපට පේනවා මේ මාර්සේනා විදූපණය කරන්නේ විතර්ක විදූපණය කියලා. නැවතත් අපි මේ අවිතක්ක කියන වචනේ තෙමු. අවිතක්ක සමාධිය අර කියාපු සූත්‍රයේ පමණක් නෙවෙයි මේ අවිතක්ක සමාධිය ගැන සඳහන් වෙන්නේ. සාරිපුත්ත තේරගාතයි සඳහන් වෙනවා මේ වගේ හොඳ ගාතක්. අවිතක්කං සමාපන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ අරියේන තුන්හි භාවේන උපේතෝ හෝති තාවදී. අවිතර්කයට සම්වැදින සම්මා සම්බුද්ධ ශ්‍රාවක තෙම ඉකිනීම ආර්ය තුෂ්ණී භාවයෙන් යුක්ත වූයේත් වේ. මේ අවිතක්ක සමාධිය කියලා කියන්නේ අරහත් ඵල සමාධියට. ආර්ය තුෂ්ණී භාවය කියලයි කියන්නේ. සමතියේදී කියනවා වගේ අර දෙවෙනි ධානයේ විතර්ක විචාරයෙන් මිදුණු දෙවෙනි ධානය කියන්නේ නොවේ මෙතන කියන්නේ. නියම ආර්ය තුෂ්ණී භාවය නම් අරහත් ඵල සමාධිය. විතර්ක පිළිබඳ ප්‍රශ්නයෙන් සම්පූර්ණයෙන්ම මිදුණා. අන්න ඒකයි අවිතක්ක සමාධිය. එපමණක් නෙවෙයි තවත් ගාථාවල සඳහන් වෙනවා. විමලා තේරී ගාථාය සඳහන් වෙනවා නිසින්නාරු කමූලම් හි අවිතක්කසලාබිනි කියලා. ඒ රහත් තෙරණිය මම අවිතක්කය ලබාගෙන ගසක් මුල ඉඳගෙන සිටියෙමි කියලා සඳහන් කළා. එතන කියවෙන අවිතක්කයත් අරහත් ඵල සමාධිය. කොමනක් නොවේ සංයුක්ත නිකායේ මාර සංයුක්තියේ දීතරෝ සූත්‍රයේ එනවා රහතන් වහන්සේ ගුණ සමූහයක් සඳහන් වෙන දීර්ඝ ගාථාවක්. අසබ්දකායෝ සුනුත්ති චිත්තෝ අසංඛරානෝ සතිමානෝකෝ අඤ්ඤාය ධම්මං අවිතක්කජාය. තව දිගට යනවා ඒ ගාථාව. රහතන් වහන්සේගේ ගුණ සමුදාය. පස්සබ්දකායෝ සංසුන් කාය ඇත්ති සුනුත්ති චිත්තෝ මනමින් මිදුන සිට ඇත්ති අසංඛරානෝ සංස්කාර රැස් නොකරන්නේ සතිමා සතිමත් වූයේ අනෝකෝ විඥාණය කොතැනකවත් තැළපදියම් නොවූයේ අඤ්ඤාය ධම්මං නිර්වාණ ධර්මිය වටාගෙන අවිතක්ක ධායි අවිතක්ක ධානිය වඩනවා. එතන කියන අවිතක්ක ධානයක් මේකයි. එතකොට අවිතක්ක සමාධිය ආදී පදවලින් මේ අරහත් ඵල සමාධිය හඳුන්වලා තියෙන්නේ යම්කිසි විශේෂාර්ථයක්. දැන් මේ කාරණා වලින් අපට පෙනී යනවා විදර්ශනාවට අදාළ පදයක් මේ අවිතක්ක සමාධිය කියලා කියන්නේ. තනිකර සමතයට ආйти අර දෙවෙනි ධානිය කියන අර්ථය නෙවෙයි. මක්නිසාද මේ විතර්කේ සම්පූර්ණයෙන්ම ජය ගන්න පුළුවන් වන්නේ අර යටින් තිබෙන පපංච සංඥා සංඛා ප්‍රහාණය කළාමයි. බුදුරජාණන් වහන්සේ මේ අරහත් ඵල සමාධියට සම්බන්ධව අවස්ථාවක් ගැන උදාන පාළියේ සමහර තැනක සඳහන් වෙනවා. අක්තිනු පපංච සංඥා සංඛා පහණ පච්චවේක්‍රමාණෝ නිසින්දෝ හෝති. පවන් වහන්සේ පපංච සංඥා සංඛා ප්‍රහාණය කළ බව ප්‍රතිවේක්ෂා කරමින් වැඩමුණා. ඒකට පපංච සංඥා සංඛාවක් ඒ කියන්නේ පංච සංඥාවෙන් ඇති කරගත්තු ලෝක සම්මත ප්‍රඥාත්ති ආදී ඒවායින් සිත මුදාගත්තා නම් ඒ අවස්ථාවේදී අර ඇතුළත විතර්කවලට යටවීමක් කෙරෙන්නේ නැහැ. විතර්ක ඇති වෙන්නේ නැහැ. නිමිති ගැනීමක් නැහැ. අන්නේ අර්ථය පැහැදිලි කිරීමටයි අවිතක්ක ඥාන අවිතක්ක සමාධිය ආදී පදේ විලක. තවදුරටත් අපි නිදසුන් දක්වනවා නම් මේකට සංයුක්ත නිකාය සඝාතක වර්ගයේන සංයෝජන සූත්‍රයේ දේවතාවෙක් අහන ප්‍රශ්නයක්. කිංසු සංයෝජනෝ ලෝකෝ කිංසු තස්ස විචාරණම් කිස්සස්ස විපහානේන නිබ්බානමිති උච්චති. ලෝකයට ඇති සංයෝජනේ සැතිල්ල ධර්ම කුමක්ද? ලෝකයේ ඇදගෙන යන්නේ හසුරුවන්නේ ඇවිද්දවන්නේ කුමක්ද? කුමක ප්‍රහාණයෙන්ද නිවනයයි කියනු ලබන්නේ? නිබ්බාණය කියලා කියන්නේ කුමක් ප්‍රහාණය කළාම? එකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර නන්දි සංයෝජනෝ ලෝකෝ විතක්කස්ස විචාරණං තණ්හාය විපාණේන නිබ්බානමිති උච්චති. ලෝකයට ඇති හැකිල්ල අර මොකක් හරි අමුණන කොක්ක වගේ දෙයක් තමයි මෙතන කියන්නේ මේ කියන මේ සංයෝජනය. ඒක තමයි නන්දි. නන්දි කියලා කියන්නේ තුටු වීම, සතුටු වීම. යමක් පිළිබඳව සතුටු වෙන්න පටන් ගත්තාම එතන ඉඳලා විතර්ක වැඩෙනවා. එතකොට නන්දි සංයෝජන ලෝකෝ විතක්කස්ස විචාරණ විතර්කයේ තමයි ලෝකයේ ඇදගෙන යන්නේ. තණ්හා විපහාණයෙන් සෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීමෙන් නිවනයි කියලා. මේ අනුව අපට පෙනෙනවා විතර්කයේ කියන වචනේ විදර්ශනාවට කොයිතරම් වැදගත් පදයක්ද කියලා. ඊළඟට තවත් කාරණයක් අපිට මෙතෙන්දි ප්‍රකාශ කරන්න පුළුවනි. සුත්ත නිපාතේන සුන්දරික භාරද්වාජ සූත්‍රයේ සඳහන් වෙනවා රහතන් වහන්සේ කෙනෙකුන් පිළිබඳව භාසවායස්ස වචී කරාච විදූපිතා අත්ථගතාන සම්පති. එතනත් විදූපිතා කියන වචනේ සඳහන් වෙනවා. ඒ විමුක්ත පුද්ගලයා මුනිවරයා පිළිබඳව ඒ පුද්ගලයා තුළ භාෂමේනුත් වචී කරා. වචී කරා කියන පදේ අටුවාවල තෝරන්නේ පරුෂ වචනය හැටියට. ටිකකට කල්පනා කරලා බැලුවොත් භවශ්‍රවහ පරුෂ වචනය රහතන් වහන්සේ තුල නැති කරලා කියවා මෙතන මොකක්ද නොගැලපෙන බවක් වෙනවා. මක් නිසාද භවශ්‍රව කියලා කියන්නේ මහා උත්කෘෂ්ඨ මට්ටමකින් ගත්තු ගැඹුරු ධර්ම කාරණයක්. පරුෂ වචනය කියලා කියන්නේ කටුක පරුෂ කියන අදහසනේ. කක්ඛලා පරුෂ. නමුත් මෙතන ගැඹුරු අර්ථයක් තියෙනවා. වචී කරා කියලා කියන්නේ වචී වචනේ සම්පූර්ණයෙන්ම මේ වාග් ව්‍යවහාරයේ ඇට තියෙන රොඩ් ක්ෂාරය වචී කරා. විචාරක වලට පදනම් වන අර පපංච සංඥා සංඛාදී වශයෙන් තිබෙන ලෝක ප්‍රඥාක්ෂි සමූහයයි මෙතන වචී කරා කියලා කියන්නේ. එතකොට රහතන් වහන්සේ තුල භවශ්‍ය වෙනුත් නැහැ අර වචී රොඩ් වාග් ව්‍යවහාරය පිළිබඳව තියෙන රොඩ් ඒකත් නෑ. විදූපිතාය විදූපණය කරලා අර මාන සේනා වගේ පළවා හැරලා දුම්බල ගහලා එලවලා අත්ථගතා ඒ කෙලවරයි නසන්ති ඒවා තවත් නැහැ. පරුෂ වචනේ නැති බව කමුතුන් කියන දෙයක් නැහැ රහතන් වහන්සේ. එතකොට භවාසවා යස්ස වචී කරාච විදූපිතා අත්ථගතාන සත්‍ති. ওই විදිහට අර්ථ ගන්නකොට හැම එකකින්ම අපිට පේනවා විශේෂයෙන්ම යෝගාවචර ජීවිතේ ඉතාමත්ම අදාළ වූ කාරණයක් තමයි මේ විතක පපංචාදී වචන. ඒකයි අපිට සූත්‍ර දේශනාවලින් මතු කර ගන්න පුළුවන්. ඒ වගේම අරහත් ඵල සමාධියේ අවිතක්ක සමාධිය නම් හැඳින්වීමෙන් පෙනෙනවා මේ විතර්කයන් ජය ගැනීම සාමාන්‍යයෙන් සමතීන් කරනවා වගේ తాවකාලික ජය ගැනීමක් නොවන බව. ඊට වඩා මේ විතර්කයන්ට යටින් පිහිටි ලෝක ප්‍රඥප්ති පිළිබඳ ලෝක ප්‍රඥප්ති වල තියෙන සාපේක්ෂක ස්වභාවය, ඒ වායේ තිබෙන මිත්‍යා ස්වභාවය, ඒවා යටින් තිබෙන නිත්‍ය සංඥාව ආදී හැම එකක්ම ඉක්මවලා නිමිති මකල දාලා මුළු ලෝකයේම බොඳ වූ දිය සායම් චිත්‍රයක් බවට පත් කරගෙන අර නානත් සංඥාවෙන් සිත මුදාගෙන ඒකත් සංඥාවවත් අල්ලගන්නේ නැතිව එහෙම පිටින්ම විමුක්ත වූ සිතක් ඇතිවීමටයි මේ අවිතක සමාධි කියන පදය යෙදිලා තියෙන්නේ.
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.